ಲೌಕಿಕ ವಿದರ್ಶನವೇ ಲೋಕೋತ್ತರ ಸಮಾಪತ್ಯ ಅಸತ್ವ
දිනකට සුබ දවසක් අදවසේ තෙසින් දින අසපුවේ සෙනසුරාදා හමුවීම තමයි අපි මේ ආකාරයෙන් සංවිධානය කරන්නේ අද අපි කතා බහ කරන මාතෘකාව බොහොම සමාජශීලී මාතෘකාවක් ඒ තමයි මේ කීර්තිය සහ අපකීර්තිය සාමාන්‍යයෙන් අපේ ජීවිතයට වැදගත් වෙන ප්‍රධාන කාරණයක් තමයි මේ කීර්තිය සහ අපකීර්තිය කියලා කියන්නේ අදත් අපි යුද්ධත් මඩුල්ල අපස් සමගන දෙනවා ඒ තමයි අතුරුගිරි අභිදර්ශන ආරාම විහාරාධිපති පරපාමුල්ලේ අපේ සීමල හඳුරන් වහන්සේ ඒ වගේම මනෝවිද්‍ය උපදේශක අරෝෂා දසනායක මහත්මිය තපස් සමග දෙනවා ඔබ දෙපළ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා FM දෙන අසපුවේ සෙනසුරාදා හමුවීමට අද අපේ මාතෘකාව අපි හඳුරන්නේ මේ කීර්තිය අපි සාමාන්‍යයෙන් මේ කීර්තිය ගැන කතා කරද්දී අපි අතර තිබෙන කීර්තිය සහ සමාජයේ මිනිසුන් දකින කීර්තිය සම්බන්ධයෙන් මුලින්ම අපි අර්ථකථනය කළ අපේ සාකච්ඡාව ආරම්භ කරන්න මම ඔබ වහන්සේට ආරාධනා කරනවා
සුබරුදු පරිදි අදත් FM දෙරණ ශ්‍රවණය කරන අපේ ශ්‍රාවක පින්වත් සියලු දෙනාටම තෙරුවන් සරණින් සියලු යහපතම සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දර්ශන මහත්මයා මම හිතනවා අද දවසේ අපි මේ කතා කරන සාකච්ඡාව ගොඩක්ම ජන ජීවිතයත් එක්ක බද්ධ වෙලා තියෙන දෙයක්
එහෙමයි අතුරු
මේ ලෝකේ මිනිස්සු විවිධ දේවල් හොයාගෙන යනවා ඒ හොයාගෙන යන දේවල් අතර ප්‍රධානම දෙයක් තමයි කීර්තිය කියන දේ
එහෙමයි
ඇත්තටම සමාජයේ දෙස බැලුවහම මේ කීර්තිය කියන එක සොයාගෙන ගියාට බහුතරයකට ලැබෙන්නේ කීර්තිය නෙමෙයි. හොයන දේ නෙවෙයි ලැබෙන්නේ. අපකීර්තිය තමයි ලැබෙන්නේ.
එහෙමයි.
ඒ නිසා වඩාම හොඳ මේ කීර්තිය කියන එක හොයාගෙන යන එක නෙමෙයි. තමන්ට පැවරලා තියෙන වැඩේ හරියට කරනවා නම් කීර්තිය එනවා.
ඉබේම ලැබෙනවා.
ඔව්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ තමන් හොඳ තමන් හොඳයි නම් තමන්ට කියන්නේ තමන් අපි කියන්නේ වැඩ කරන්න ඕන වැඩ සිද්ධ වෙන්නේ.
එහෙමයි අඳුරනේ.
එතකොට වැඩ සිද්ධ වෙන්නේ නැහැ වැඩ කරන්න නැතුවනේ. ඒ වගේ කීර්තියක් ලැබෙන්න නම් තමන් වැඩ කරන්නට ඕන. එතකොට ඒ කරන වැඩ අනුව කීර්තිය කියන එක තමන්ගේ ජීවිතයට ලැබෙනවා. ක්‍රියාව මත තමයි මේක වෙනස් වෙන්නේ. ක්‍රියාව මත. දැන් හොඳ ක්‍රියාවක් නම් හොඳ ප්‍රතිඵල, නරක ක්‍රියාවක් නම් නරක ප්‍රතිඵල. එතකොට දැන් මේකට හොඳ සූත්‍රයක් තිබෙනවා දර්ශන මහත්මයා මේ මජ්ක්‍ධිම නිකායේ පිණ්ඩපාත පාරිශුද්ධි සූත්‍රය. අපි මෙතෙක් මේ සූත්‍රය ගැන කතා කළා නැහැ. පිණ්ඩපාත පාරිශුද්ධි සූත්‍රයේ හොඳ කාරණාවක් පැහැදිලි කරනවා. ඒ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේක මේ ඇත්තටම මේ පිණ්ඩපාතයේ වැඩම කළා පිණ්ඩපාතය අරගෙන ආපු භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ කියන්නේ. නමුත් මේක සමස්ත සමාජයටම අදාළ කරගන්න පුළුවන්.
එහෙමයි හඳුරන්නේ.
නේ මුළු මහත් සමස්ත සමාජයට අදාළ කරගන්නවා. ඒ අදාළ කරගැනීම තමයි අපි මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ.
එහෙමයි.
සිහි බුද්ධියෙන් ඉන්නවා කියලා කියන්නේ. ඒකයි. මේ සූත්‍රය කියවෙනවා මෙන්න මෙහෙම දෙයක්. තමන්ට තමන් මේක අදාළ කරගන්න ඕන ගලප ගන්න ඕන මේක කියනකොට. ඔන්න පිණ්ඩපාතේ වැඩම කළා ආපු භික්ෂුන් වහන්සේ ආපස්සට හැරිලා බලන්න කියනවා. දැන් අද මම පිණ්ඩපාතේ ගියා. පාර දිගේ ගියා. ගමකට ගියා. ප්‍රදේශයකට ගියා. ඒ ගියපු වෙලාවේ මම මොකක් හරි දැකපු රූපයක් තියෙනවද? ඔන්න දැන් මතක් වෙනවා. එතකොට ඒ රූපෙත් එක්ක ඇලිලා ගියාද කියලා. ඒ රූපෙත් එක්ක රාගයක් ඇති වුණාද? ද්වේෂයක් ඇති කරගත්තද? මෝහයක් ඇති වුණාද කියලා බලන්න කියලා කිව්වා. එහෙම බලනවා දැන් ඔන්න. තමන්ට තේරෙනවා ඇත්තනේ. මම ඇලිලානේ ඉන්නේ රූපයත් එක්ක. රාගින් මම බැඳිලා ගිහිල්ලානේ, ද්වේෂයෙන් මම බැඳිලා ගිහිල්ලානේ, මෝහයෙන් බැඳිලා ගිහිල්ලානේ කියලා ඔන්න දැන් තේරෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එහෙමනම් දැම්ම ඒක පැත්තකින් තියන්න. ඒක ප්‍රහීණ කරන්න ඒ සඳහා වීරිය වඩන්න කිව්වා. අයින් කරන්න කිව්වා. එහෙම නැත්තම් මොකද්ද වෙන්නේ? අපකීර්තිය එනවනේ. කොහොමද මේ අපකීර්තිය එන්නේ? ඊළඟ දවසේ ඒ පැත්තෙන්ම යන්න යෑම තුල කීර්තිය එන්නේ නැහැ එතකොට.
එහෙමයි එහෙමයි හොඳයි.
ඒ වගේ සාමාන්‍යයෙන් කෙනෙකුට එදා දවසේ අවසානයේ හෝ ඒ මතක් දැන් අද දැන් මේ වෙලාවේ ගියමුකෝ කෙනෙකුට පුළුවන් අද දවසේ නැත්තම් ඊයේ හරි කමක් නැහැ. ওই විදිහට එකතු කරගත්ත මතක සටහන් තියෙනවනම් රූප බස් එකේදී වෙන්න පුළුවන්, කෝච්චේදී වෙන්න පුළුවන්, පාරේදී රැකියා කරන තැන වෙන්න පුළුවන්. ඕනම තැනකදී තමන් ඒ දැකපු රූපත් එක්ක ඇලිලා ගියා නම් ඒ ඇලිලා ගියව බව හිතන්න කියනවා. හිතලා මොකද කරන්න කියන්නේ? ඒක අයින් කරන්නකෝ නැත්නම් අපේ කීර්තිය තියෙනවා. දැන් අපේ කීර්තිය අපේ හැමතැනකම ඔහම තමයි ඉන්නේ.
එහෙමයි හඳුරන්නේ.
ඒ හරි හරි ප්‍රායෝගිකයි. හරි ප්‍රායෝගිකයි. නේ? දැන් බුදුහාඳුර දේශනා කරන ඔන්න දැන් කෙනෙකුට හිතෙනවා ආ නැහනේ මම දැක්ක තමයි රූප. පෙනුණා තමයි. හැබැයි මං ඒවත් එක ඇලිලා ගියේ නැහනේ. ඒ ගැන හිත හිත හිටින්නේ නැණ කියලා Tamanට තේරෙනවා. ආ එහෙනම් ඒ ගැන Taman සතුටු වෙන්න කියලා. මොකද Tamanගේ හිත හොඳ තත්ත්වයක තියෙන්නේ. ඇයි අපකීර්තිකට ලක් වෙන්න අවශ්‍ය ගුණ කොටක් නැහැ. දැන් මේක මෙහෙමයි කියන්නම්කෝ දැන්. දැන් මේ කියන්නේ වමහරනම කියන එකනේ. දැන් මිනිස්සු දැන් ඇස විතරක් මං කිව්වේ දැන් කාණයෙන් සනාසෙන් ඔය ඔක්කොටම අදාළයි.
එහෙමයි හොඳට.
මිනිස්සු කරන්නේ වමහරන එක. දැන් බලන්න ගවයා. ගවයා අපි බැලුවොත් එහෙම රැයට ගිහිල්ලා බැලුවාම ගවයා ගවහල ඉඳගෙන වමාර වමාර කනවනේ. ඒ කන්නේ මේ එදා දවසේ එයා ගත්ත දේවල් ටික.
එහෙමයි.
ඒ වගේම තමයි මිනිස්සුත් නිකන් ඉන්න ගමන් කල්පනා කරන්නේ, මෙනෙහි කරන්නේ, කරුණු ගලපන්නේ, තව කෙනෙක් එක්ක සාකච්ඡා කරන්නේ, ගැටුමක් හෝ වෙනත් දෙයකට යොමුවන්නේම අර එදිනෙදා හුලගත්ත
දේවල්.
දේවල්. ප්‍රශ්න තියෙන්නේ දැන් ගවයා වමාර කන්නේ අපි දන්න තරමට එදා දවසේ විතරයි. මේ මනුස්ස ලෝකේ එහෙම නෙමෙයිනේ. අවුරුදු මේ 10 15 කට කලනොත්
හිතලා තියාගෙන
ඕ අනුභව කරපුව තවමතු වමාරනවා. ඒ නිසා තමයි සමාජයේ අරුද්ද ඇති වෙන්නේ. මිනිසුන්ගේ ජීවිතේ අපකීර්තිය ගොඩනගෙන ප්‍රධානම හේතු තමයි හිතන පිළිවෙල හදාගන්න දන්නේ නැතිකම.
එහෙමයි හඳුර.
අධික කෝපය, අධික කේන්තිය. එනිසා මෙතෙන්දි කරන්න ඇත්තරම කියනවා නම් අර අනවශ්‍ය කුණුකන්දල් විසි කළා දාන එක. එතකොට කීර්තිය කියන එක Tamanට ලැබෙනවා. අනුන් දිහා බලනවට වඩා හොඳම දේ තමයි අපි දෙස බලන එක. ඔන්න මේ කීර්තිය අපකීර්තිය ගැන කතා කරනකොට දර්ශන මහත්මයා Taman දෙස බැලුවොත් Tamanට Tamanගේ ජීවිතයේ අඳුරු ලප පේන ගන්නවා. ඒ අඳුරු ලපස් ටික සුද්ධ කරගන්නකොට අපකීර්තියක් ගොඩනගන්න විදියක් නැහැ. කීර්තියක්ම තමයි ගොඩනගන්නේ. දැන් බලන්නකෝ කීර්තිය ඇති වෙන ආකාරය ගැන පැහැදිලි කරනකොට තව පැහැදිලි විස්තරයක් තියෙනවා. අංගුත්තර නිකායේ මේ සීහ සේනාපති සූත්‍රය. ওই සීහ සේනාපති සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කෙනෙක් දුක් මහන්සිලා හරි හම්බ කරගත්ත ධනයෙන් කොටසක් දානයක් සඳහා වියපැහැදම් කරනවා නම් දන් දෙනවා නම් අන්න එයා ප්‍රාර්ථනා කළත් නැතත් සත්පුරුෂයන්ගේ කීර්තියට ප්‍රශංසාවට
ලක් වෙනවා
කියලා. දැන් ඒක ඇත්තනේ නේ. දැන් අපි හිතමුකෝ අපි දන්න කෙනෙක් අපි දකිනවා දානයක් දෙනවා. අපිට පේනවා පාරේ දානයක් අරගෙන යනවා. අපි සතුටු වෙනවනේ. දැන් අපිට සතුටු වෙන්න බැරි නම් එතන තියෙන්නේ මොකේ අඩුවක්ද? අපේ අඩුවක් නේ.
එහෙමයි හඳුරන්නේ.
කෙනෙක් දානයක් දෙනකොට, කෙනෙක් බණක් අහනකොට, කෙනෙක් සිල් සමාදන් කරනකොට ඒ දිහා බලලා අපිට සතුටු වෙන්න බැරි නම් එතන තියෙන අපේ අඩුව. ඒ ක්‍රියාවේ අඩුවක් නෙමෙයි. එනිසා කීර්තිය කියන දේ නිරන්තරයෙන්ම ලැබෙන්නේ හොඳ ක්‍රියාවන් මත, දන් දීම තුළ. ඊළඟට තව සූත්‍රයක් තියෙනවා මේ අංගුත්තර නිකායේ පඨම අක්ඛන්ති සූත්‍රයේ කියවෙන්නේ මේ ඉවසීමේ වටිනාකම. බලන්න ඉවසීමයි කීර්තිය අතර කොච්චර සමාන ළඟ සමීපකමක් තියෙනවද? අපකීර්තිය ඇති වෙන්නේ යම් කිසි පුජ්‍යලෙක් ඉවස ගන්න බැරුව කේන්තිය වැඩිපුර හට ගන්නවා නම් එයාගේ ජීවිතයේ නිරන්තරයෙන්ම අපකීර්තියටපත් වෙනවා. නිවස තුල, ආයතනය තුල, රටක, සමාජයක ඕනම තැනක අධික කෝපයෙන් ඉන්න කෙනෙකුට බලන්න කවුරුවත් හොඳක් කියනවද? විශේෂයෙන් බලන්න ආයතනික ප්‍රධානියෙක් ඉන්නව නම් අධික කේන්ති යන කෙනෙක් කවුරුවක් ප්‍රශංසා කරනවද?
මේමයි හඳුර.
කීර්තිය ලැබෙන්නේ කිසි කෙනෙක් ප්‍රියයෙන් බලන්නේ. එයා ඒ පුජ්‍යලයා පිළිබඳව ප්‍රිය වචනෙන් කවදාවත් කතා කරන එක ලොකු ස්වභාවය. ඒ නිසා අර වෙන්නට ඕන දේ තමයි දර්ශන මහත්මයා Tamanට කීර්තිය ලැබෙන්නට නම් දැන් බටපඳුරක් බලන්නකෝ. බටපඳුරේ බට ගස් ටික වැඩි වෙන්න මොකද කරන්නේ? වැඩි වෙන්න මේ ටික නැමෙනවානේ.
මේමයි හඳුරන්නේ.
තනි බට ගහ මොකද වෙන්නේ? තනි කෙලෙන් හිටගෙන ඉන්නවානේ. අර ඔක්කොමල ඉන්නකොට කියන්නේ පළ බරයි නම් නැමෙනවා
නේද?
දැන් වී කුඹුරක් දෙහස බලන්නකෝ. කුඹුරේ සමහර වී කරල් තියෙනවා මේ තනි කෙලින් හිටගෙන ඉන්නවා. සමහර වී කරල් තියෙනවා නැමිලා.
නැමයි.
ළඟට ගිහිල්ලා බැලුවාම කෙලින් හිටගෙන හිටියාට බොල් මොකුත් නැහැ. ඒ වගේ අර නැමිලා තියෙන ඒවා බැලුවාම ඒව හොඳ හරබර විකරක්. ඒ නිසා කීර්තිය කියන දේ ලැබෙන්නේ දර්ශන මහත්මයා නීතිමානිකමත් එක්ක. අපකීර්තිය කියන එක ලැබෙන්නේ මන්නක්කාරකමත් එක්ක.
එහෙමයි හඳුරන.
කේන්තිය මන්නක්කාරකම. අනිත් එක තමයි දැන් අපි හිතන්න ඕන නිතර මට වැඩිය දැනුගතයි ඉන්නවා. මට වැඩිය දන්න අය ඉන්නවා. දැන් කෙනෙක් හිතන ගත්තොත් මේ මට වැඩිය දන්න කෙනෙක් නැහැ. මම තමයි උපරිමයේ දන්නේ. ඒකට හේතුව මොකක්ද දන්නවද? තමන් දන්න දෙයින් එහාට තියක් තියනවා කියන්නේ දන්නේ නැතිකම.
එහෙමයි හඳුරන්නේ.
තමන්ට තියෙන දැනුමෙන් එහා දෙයක් තියනවා කියන්නේ දන්නේ. එතකොට තමන්ගේ දැනුම් මට්ටම තමයි ඉන් එහා මොකුත් නැහැ කියලා හිතාගෙන ඉන්නකොට එයත් එක තර්ක කළා වාද කළා බේරෙන්න බෑ. දැන් මම දන්නවා අපිට නම් වශයෙන් කියන අවශ්‍ය වෙන්නේ අපේ රටේ මේ ඉතිහාසයේ ඉඳපු සමහර මේ ජනාධිපතිවරු හරිනේ ඒ සමහර විට මේ තමන්ගාව ඉන්න ඉතිහාසයේ මේ කියන්නේ ඉතිහාසයේ මේ ඉතිහාසයේ කොට දැන් අවුරුදු මහා ඉතිහාසයක් නෙවෙයි මේ අවුරුදු 3400ක එකක් නෙවෙයි ඈ සමහරව මේ තමන්ගේ සේවකයා දක්ෂයි උගත් බුද්ධිමත් ඒ වුණාට එයාගේ තීරණේ කපලා තමන්ගේ තීරණේ වැරදි ඒ වුණාට මොකද තමන්ගේ තීරණේ තමයි ක්‍රියාත්මකුනේ කියලා තමන්ට හිතලා සතුටු වෙන්නේ.
එහෙමයි හඳුරන්නේ.
ඒ වගේ හේතු නිසා ගොඩක් හානි රටට ඉතිහාසයේ සිදු වෙලා තියෙනවා. ඉතිහාසය කතා කරන එක තමයි ඉතින් වඩා සුවසහනය
නේ ගොඩක් ළඟ දෙන්නේ හඳුරන්නේ.
ඔව්. එතකොට දර්ශන මහත්මයා දැන් මෙතෙන්දී එහෙමනම් අපිට පේන දෙයක් තමයි කීර්තිය සහ අපකීර්තිය කියන එක ක්‍රියාව මත පවතින්නේ. එතකොට යම් කිසි කෙනෙකුට පුළුවන් නම් නිහතමානීකම දිනු කරගන්න. ප්‍රිය වචනෙන් කතා කරන්න. ප්‍රියසින් බලන්න. එතන අනිවාර්යයෙන්ම කීර්තිය ගොඩනගෙනවා. මුදලට ගන්න බෑ.
එහෙමයි.
මුදලට ගන්න පුළුවන් මුදල් දෙන එක. කීර්තිය. මුදල් දෙන එක නතර කරගත්ත ගම කීර්තිය එන්නේ
නෑ. එහෙමයි හඳුරන්නේ.
නේ? ඒ නිසා මුදල් මත රඳා පවතින දෙයක් නෙවෙයි කීර්තිය කියන එක ක්‍රියාව මත රඳා පවතින දෙයක්.
එහෙමයි අපි හොඳට බොහොම ප්‍රායෝගික වශයෙන් අපි කීර්තිය සහ අපකීර්තිය සම්බන්ධයෙන් අද උත්තරයක් ලබා දුන්නා. ඒ ආරම්භක ප්‍රවේශයේ අපිට ලබා දුන්නේ අපි හොඳට වහන්සින් අනතුරු අපි යමුවන්නට යොිතව බලාපොරොත්තු වෙනවා මනෝවිද්‍ය උපදේශක අරෝෂා දසනායක මහත්මිය දෙසට. මුලින්ම මේ ප්‍රශ්නේ යොමුවන්නේ මේ ඇයි පුද්ගලයාට කීර්තිය අත්‍යවශ්‍ය වෙන්නේ? සාමාන්‍ය ජීවිතයේ කීර්තිය කියන කාරණේ අපි ගොඩාක් වෙලාවට අපිට බලපාන ප්‍රධාන කාරණේ බවට පත් වෙනවා. මේ මනෝවිද්‍යාව පැත්තෙන් ගත්තත් අපිට කීර්තිය කියන සංකල්පය අපේ ජීවිතෙත් එක්ක ඒකාබද්ධව බැඳිලා තිබෙන ප්‍රධාන සාධකයක්. එහෙනම් අපි කොහොමද අපේ ජීවිතයට කීර්තිය අපි අත් කරගන්න කියන කාරණෙත් එක්ක අපි බැඳිලා ඉද්දී සමහරවිට කීර්තිය අපි දන්නේ නැති අවස්ථාවලදී අපින් ගිලිහිලා යනවා. නමුත් ඒ කීර්තිය අපි ගිලිහෙන්න දෙන්නේ නැති තරම් අපේ කීර්තිය නැතුණාට පස්සේ අපිට පිටකොන්ද කෙලින් කරගෙන ජීවත් වෙන්න බැරි තැනකට අපිපත් වෙනවා. නමුත් අපි කීර්තිය කොහොම හරි අපි ජයග්‍රහණය කරගෙන අපි ජීවිතවලට ඒකාබද්ධ කරගෙන ගමන් කළ යුතුයි. ඔබතුමීට බාර කරන්නේ සම්බන්ධයෙන් ප්‍රායෝගික උත්තරයක් ලබා දෙන්න.
ඔව් දර්ශන මහත්මයා, ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දීමට කලින් මම කැමති මොකද්ද මේ කීර්තිය කියලා කියන්නේ කියලා පොඩ්ඩක් හඳුන්වන්න. මනෝවිද්‍යානුකූලව කිව්වොත් කීර්තිය කියන්නේ මනෝවිද්‍යාත්මක අවශ්‍යතාවයක් හැටියට, මානසික අවශ්‍යතාවයක් හැටියට තමයි අපිට හඳුන්වන්න පුළුවන්. එකිනෙකාට විවිධ පැතිකඩවල් ඔස්සේ විවිධ විදිහට මේ කීර්තිය කියන කාරණාව බලපාන්න පුළුවන්. සරලවම හැඳින්වුවොත් කීර්තිය කියන්නේ අපි තනි තනි පුද්ගලයන් වශයෙන් සමාජීය පිළිගැනීමට ලක්වීම. සමාජයේ එහෙම නැත්නම් ලෝකයේ පිළිගැනීමට ලක්වීම තමයි කීර්තිය කියලා අපි හඳුන්වන්නේ. ඉතින් මිනිසුන් වශයෙන් මං හිතන්නේ අපි හැමෝම කැමති කීර්තිය අත්පත් කරගන්න. මොකද ඒක හැමෝම අපේක්ෂා කරන තත්වයක්. ඒකෙදී අපිට ලොකු සහනයක්, සතුටක් ලැබෙනවා, මානසික වශයෙන් විශාල තෘප්තියක් ලැබෙනවා මේ කීර්තිය කියන කාරණාවේදී. අපි බලමු කොහොමද මේ කීර්තිය කියන එක විවිධ පැතිකඩ වැඩවල් ඔස්සේ විවිධ පුද්ගලයෝ ලබා ගන්න කියලා. පළවෙනියටම මට කියන්න පුළුවන් අපේ විවිධ අපේ රටේ පවා විවිධ පුද්ගලයෝ ඉන්නවා විවිධ අංශවලට කුසලතා දක්වන අය. සංගීතයට වෙන්න පුළුවන්, ඒතර නර්තනයට වෙන්න පුළුවන්, නළු නිළියෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ශාස්ත්‍රීය අංශයන්ට, ලේඛන කලාවට, ඒ වගේ විවිධ විද්‍යාව පැත්තෙන් ඒ වගේ විවිධ හැකියාවන් තියෙන පුද්ගලයෝ ඉන්නවා. ඒ අයගේ හිතේ තියෙන්නේ ඒගොල්ලොන් කැමති තමන් හැකියාව පෙන්නුම් කරන අංශයෙන් ඉහළට ඉහළට යන්න. ඒකෙදි ඔවුන් බලාපොරොත්තු වෙනවා කීර්තියක් ලබන්න. ඒ වගේම තවත් පැත්තකින් ගත්තොත් දේශපාලඥයෝ. ඒ අය කැමති සමාජයේ ඉහළින් වැජඹෙන්න, තමන්ගේ බලය පෙන්වන්න, කීර්තිය අත්පත් කරගන්න ඒ අය සමාජ සේවය කරලා සමාජයට මෙහෙවරක් කරමින් ඒගොල්ලන්ගේ කීර්තිය ළඟා කරගන්න බලාපොරොත්තු වෙනවා. තවත් අංශයකින් බැලුවොත් තවත් කොටසක් ඉන්නවා තමන් යෙදෙන වෘත්තීය. තමන්ගේ වෘත්තීය නිසි ආකාරව කරලා ඒකේ තමන්ගේ උපරිම හැකියාවන් පෙන්ලා සේවයට අවංකව සේවය කරලා ඒ විදිහේ ඉහළ තැනකට ගිහිල්ලා කීර්තිය අත්පත් කරගන්න බලාපොරොත්තු වෙන පිරිසකුත් ඉන්නවා. මේ විදිහට විවිධාකාර අංශවල විවිධ පුද්ගලයන්ට විවිධ ඉලක්ක තියෙනවා තමන්ගේ කීර්තිය ලබා ගන්න. කොයි විදියකින් බැලුවත් පොදුවේ ගත්තාම අපි හැමෝම කුඩා දරුවගේ පටන් වැඩිහිටි අපි හැමෝම කැමති මේ කීර්තිය කියන සංකල්පයට. කීර්තිය කියන සංකල්පය පිළිබඳ මනෝවිද්‍යාවේදී මාස්ලෝ කියන මනෝවිද්‍යාඥයා කරුණෝ ඉදිරිපත් කරලා තියෙනවා බොහොම අතීත කාලේ ඉඳලා. අපි දන්නවා මිනිසුන් වෙන අපි හැමෝටම අවශ්‍යතා තියෙනවා. මොනවද අපේ මූලිකම අවශ්‍යතා? අපට අවශ්‍යයි අපේ මූලික අවශ්‍යතා වෙන්නේ ආහාර, නිින්ද, ඒ වගේම සුව පහසුව, ඒ වගේ ලිංගික අවශ්‍යතා, ඒ වගේ මූලික අවශ්‍යතා කීපයක් අපිට තියෙනවා. අපි මුලින්ම බලන්නේ අපේ කුසගිනි නිවා ගන්න, එතකොට අපිට වෙහෙස වහන්සේ නිවා ගන්න, එතකොට අපේ ලිංගික අවශ්‍යතා ඉෂ්ට කරගන්න, ඒව තමයි අපේ මූලික අවශ්‍යතා විදිහට සලකන්නේ. ඊට පස්සේ මේ අවශ්‍යතා ටික සම්පූර්ණ කරගත්තට පස්සේ මිනිසාට අවශ්‍ය වෙනවා තවත් අවශ්‍යතාවයක්. ඒක තමයි මේ තමන්ගේ ආහාර ටික කොහොමද පරිස්සම් කරගන්නේ, තමගේ නිවාසය කොහොමද පරිස්සම් කරගන්නේ, එතකොට තමා උපය ගන්නා දේ කොහොමද පරිස්සම් කරගන්නේ, ඒ වගේ දෙවනුවට ඇති වෙනවා ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතාවය. ඊට පස්සේ ඒගොල්ලෝ බලනවා බැංකු තැන්පතුවක් පටන් ගන්න, නිවාසයක් ගොඩනගා ගන්න, ඒ වගේම ආරක්ෂාවට ආරක්ෂිත පියවරවල් යොදා ගන්න. ඔන්න දැන් මානවය සම්පූර්ණයි. ආහාර මූලික අවශ්‍යතා, ඒ වගේම ආරක්ෂක අවශ්‍යතා, ඒ වගේ දේවල්. මිනිසාගේ ස්වභාවය තමයි එකක් ලැබෙනකොට තව එකක් ලබා ගැනීමේ දැඩි ආශාවෙන් හඹා යන එක තමයි අපේ ස්වභාවය. ඊට පස්සේ දැන් අපේ සියලුම අවශ්‍යතා ඒ සම්පූර්ණයි. තුන්වෙනියට අපි බලනවා අපි වැඩියෙන්ම කැමති මොනවටද? අපි ගොඩක් කැමති ආදරේ කියන දේට නේද? එහෙනම් මිනිසා ඊළඟට බලන්නේ ආදරය පිළිබඳ අවශ්‍යතාවය. ඔහු ආදරය දෙන්නත් කැමති, ආදරේ ලබන්නත් කැමති. ඒක නිසා මිනිසා ඊට බලන්නේ තමන්ට අත්පත් කරගන්න මගේ දරුවෝ, මගේ බිරිඳ, මගේ සැමියා, මගේ පවුල, මගේ යහළු ඉහළියෝ, මගේ සමාජය. ඒ වගේ ඔහු බලනවා සමාජීය අතින් ඒ විදිහේ ආදරය ලබන්න, ආදරය දෙන්න. ඔන්න දැන් මම කිව්ව අවස්ථා තුනක් පිළිබඳව මාස්ලෝ විසින් ඉදිරිපත් කරපු. දැන් එතකොට කොහොමද මේ ආදරය ලබා ගන්නේ? ආදරය ලබා ගන්න නම් අපි විශේෂිත පුද්ගලයෙක් වෙන්න ඕනේ නේද? කොහොමද අපි විශේෂිත පුද්ගලයෙක් වෙන්නේ? එහෙනම් මෙන්න මෙතනදී අපිට වැදගත් වෙනවා අන්න අර කීර්තිය කියන එක. එතකොට මිනිසා කල්පනා කරනවා මේ කීර්තිය කියන දේ තිබුණොත් තමයි, බලයක් තිබුණොත් තමයි, අනිත් අයගේ අවධානය දිනාගත්තොත් තමයි මට තව කෙනෙක්ගේ ආදරය සහ ගෞරවයට පාත්‍ර වෙන්නේ. එහෙනම් අනිත් අයගේ ගෞරවය සහ ආදරය ලබන්න නම් මිනිසා තමන්ගේ ආශාවන් ඉෂ්ට කරගන්න මෙන්න මේ කීර්තිය කියන දේ සොයා යනවා. ඒ කීර්තිය සොයා යන ගමනේ ඔහු විවිධ දේවල්, විවිධ ක්‍රමෝපායන් අනුගමනය කරනවා. මොනවද ඔහු අනුගමනය කරන දේවල්? මම මුලින් කිව්වා වගේ ලේඛකයෙක් නම් තමන්ගේ හැකියාවෙන් පොතක් ලියන්න පුළුවන්, කවියෙක් නම් කවි ලියන්න පුළුවන්, දාර්ශනිකයෙක් නම් විවිධ මත ඉදිරිපත් කරන්න පුළුවන්, දේශපාලඥයෙක් නම් තමන්ගේ දේශපාලඥයෙකුට වැඩියෙන් බලය පෙන්වන්න ඕන වෙනවා. ඔහු ගොඩක් බලයට කැමති. ඒක නිසා ඔහුත් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා මේ කීර්තිය කියන කාරණාව ලබා ගන්න.
ඒවගේම තමයි දැන් සමාජයේ දෙස අපි වැඩි වශයෙන් අවධානය යොමු කරද්දී සමහර පිරිස් මේ කීර්තිය රඳා පවත්වා ගැනීම සඳහා තමුන්ගේ කීර්තිය වෙනුවෙන් හැමදේම කැප කරන්න උත්සාහ කරනවා. මොකද මේ කීර්තිය කියන සංකල්පයේ වයසත් එක්ක වයස් කාලයත් එක්ක වෙනස් වෙන අවස්ථා අපි දැකලා තිබෙනවා. පුංචි කාලේ අපි ලබා ගන්න උත්සාහ කරන කීර්තිය නොවේ, තරුණියට ආවට පස්සේ අපි ලබා ගන්න උත්සාහ කරන්නේ. ඉන් අනතුරු අපි මැදි වයසට ආවට පස්සේ, ඉන් අනතුරු විවාහපත් වෙද්දී අපි කීර්තිය හොයන්න වෙනම ආකාරයකට මේ හැමදේම දෝලණය වෙන්නේ මනෝවිද්‍යාත්මක කාරණයක් එක්ක. මොකද මේ කීර්තිය රඳා පැවතුනොත් තමයි හරි ආකාරයෙන් අපිට සමාජයෙන් යම්කිසි පිළිගැනීමක් ලැබෙන්නේ. එහෙනම් අපි කොහොමද මේ වයස් සීමාවලට අනුගත වෙලා මේ කීර්තිය අපි ළඟ තබා ගන්න කියන කාරණේ පිළිබඳව ඔබතුමෙන් දැනගන්න
කැමතියි. කීර්තිය කියන කාරණේ ගැන ගොඩක් විමසීමක් කරලා බලද්දී පේන්න තියෙනවා මේ මැදි වයසෙන් පසුව තමයි ගොඩක් දෙනෙක් මේ කීර්තිය කියන දේ අපේක්ෂා කරන්නේ. පුංචි දරුවොත් කීර්තිය කියන දේ අපේක්ෂා කරනවා නැත්තේ නෑ. නමුත් ඒගොල්ලන්ගේ කීර්තිය කියන එක හරිම පුංචි සිතුවිල්ලක් විතරයි. ගොඩක් වෙලාවට අම්මා හරි තාත්තා හරි ඔළුව අත ගාලා මගේ හොඳ පුතා කියවම එයාට ලොකු කීර්තියක් එතන තියෙනවා. පුංචි බබෙක් බලන්නේ ගොඩක් වෙලාවට පවුලේ ප්‍රධානියා වෙන්න, පවුලේ හැමෝගෙම ආදරේ ලබන්න. ඒ ප්‍රමාණය පුංචි දරුවට ඇති. එහෙමත් නැත්නම් ඉස්කෝලේ ගියාම තමන්ගේ ගුරුතුමිය හිස අත ගාලා, එහෙම නැත්නම් ඔළුව අත ගාලා මගේ පුංචි පුතා මගේ පුංචි දුව ගොඩක් හොඳයි කියවම එතන ලොකු සතුට ඒ දරුවට දැනෙනවා. ඒ වගේම දරුවෝ කැමති පන්තියේ පළවෙනියා වෙන්න, ස්ථානයක් ලබා ගන්න, තෑග්ගක් ලබා ගන්න, ඒ වගේ දේවල් වලින් අර උපස්තම්භනයක් දුන්නාම දරුවන්ගේ කීර්තිය එතනදී වැඩි දියුණුවක්. තරුණ පිරිස් ඊට වැඩිය වෙනස්. ඒගොල්ලන්ගේ ගොඩක් වෙලාවට මම එක දවසකුත් සඳහන් කළා වගේ ඒගොල්ලෝ ක්‍රියාත්මක කරන්නේ හැඟීම් සමග. එතකොට ඒ දරුවෝ කැමති තමන් ආශ්‍රය කරන අපි කියනවා පියර් ගෲප්ස් කියලා සමවයස් කණ්ඩායම්. ඒ ස්කණ්ඩායම් අතර ජනප්‍රිය වෙන්න ගොඩක් දරුවෝ කැමති. ඒ ඇතැම් විට මේ කීර්තිය දරුවෝ හොඳ අතරත් පාවිච්චි කරන අවස්ථා තියෙනවා. ඇතැම් විට අපි ගොඩක් වෙලාවට නරක අතරත් දරුවෝ පාවිච්චි කරන අවස්ථා දකිනවා. මම උදාහරණයක් කියන්නම්. මීට කාලෙකට ඉහතදී මට මතකයි දුන්හිඳ ඇල්ල තරණය කරන්න ගිහිල්ලා තරුණෙක්ට ජීවිතය දෙන්න සිද්ධ වුණා. ඔහු ගිනස් පොතට ගිනස් වාර්තාව තබන්න තමයි සූදානම් වුණේ. ඒ වගේ ත්‍රාසජනක දේවල් වලට පවා තරුණ පිරිස නැඹුරු වෙලා තියෙන මේ කීර්තිය කියන කාරණාව අත් කරගන්න. නමුත් වැඩිහිටි පරපුරේ අය මීට වැඩි හිතනවා කීර්තිය කියන කාරණාව ගැන. වැඩිහිටියෝ හිතන්නේ මීට වැඩි මම ලෝකයට පවතින යමක් කළ යුතුයි, මාමිය යන්නට පෙර මතු පරපුරට පවතින යමක් කළ යුතුයි, සමාජයේ යම් මෙහෙවරක් කළ යුතුයි, මගේ නම සමාජයේ රඳා පැවැත්විය යුතුයි කියන කාරණාව මුදුන්පත් කරගන්න විවිධ විදිහට කටයුතු කරනවා. සමහරක් වෙලාවට සමාජ සේවා කටයුතු වෙන්න පුළුවන්, සමහරක් වෙලාවට වෙනත් අංශයකින් මිනිසුන්ට උදපදව කිරීමෙන් වෙන්න පුළුවන්. මේ ආකාරයට තමයි වැඩිහිටියෝ තමන්ගේ කීර්ති නාමය රඳවා ගන්න ක්‍රියාත්මක වෙන්නේ.
අනිවාර්යෙන්ම මනෝවිද්‍යාත්මක සාධකෙත් එක්ක ඉන්න අනුතුරු අපි හැමතරුන් වහන්සේ දෙසට යොමු වන සූදානම් වෙන්නේ. අපි කීර්තිය සහ අපකීර්තිය සම්බන්ධයෙන් තමයි අද දවසේදී FM දෙන අසපින් සාකච්ඡා කරන්න නිරන්තරයෙන්ම. අපි කවුරුත් මේ කීර්තිය කියන කාරණයට ආසා කරන අපේ හැමතරුන්. අපි ජීවත් වෙන්නේ මේ දසමෙන් විනාඩියෙන් විනාඩියෙන් මේ කීර්තියත් එක්ක. සමහරවිට මේ කීර්තිය අපෙන් ගිලිහෙයිද කියලා අපිට බයක් තියෙනවා. එහෙනම් බිය පිළිබඳවත් අපිට කතා බහ කරන්නට වෙනවා මේ කීර්තිය ගැන කතා කරද්දී. අපි හඳුනන්නේ කීර්තිය කියන දේ කාගෙන්වත් හොරා ගන්න බෑ. හැබැයි අපි ළඟම තමයි කීර්තිය තියෙන්නේ. අපි හැමතිස්සෙම හිතන්නට අවශ්‍ය වෙනවා මේ අපේ කීර්තිය අපි ළඟ තියාගන්න අපි මොනවද කරන්න ඕනේ. අපි ඒක නැවදී විය යුතුයි අනිවාර්යෙන්.
ඔව්, ඇත්තටම හොඳ පැතිකඩක් දර්ශන මහත්මයා. මෙහිමයි දැන් විශේෂයෙන්ම කෙනෙකුට කීර්තියක් ලැබෙන්නේ කාලයක් වෙහෙස වෙලා මහන්සි වෙලා වැඩ කිරීමෙන්.
එහෙමයි හඳුනන්නේ.
විනාඩි 5ක් 10ක් වගේ කාලෙකින් කීර්තියක් ලැබෙන්නේ. ගොඩාක් වෙහෙස වෙන්නට ඕන, මහන්සි වෙන්නට ඕන, සමාජයට ගොඩාක් හොඳ දේවල් කරන්නට ඕන. පවුලට වෙන්න පුළුවන්, දරුවන්ට වෙන්න පුළුවන්, ස්වාමියාට බිරිඳට දෙමව්පියන්ට වෙන්න පුළුවන්. කාලයක් හොඳට වැඩ කරපු මනුස්සයෙකුට තමයි මේ කීර්තිය කියන එක ලැබෙන්නේ. හැබැයි දර්ශන මාත්‍රිය දැන් ඔබතුමා කියපු දෙයට මට කියන්න දෙන්නේ අපකීර්තියට විනාඩි 5ක් ඇති.
එහෙමයි.
කීර්තිය දැන් මිනිස්සු කොච්චර හොඳ කරක් හොඳක් අහන්න හම්බෙන්නේ නැහනේ.
එහෙමයි හඳුරන්නේ.
හැබැයි පොඩි නරකක් බලන්න කරලා ඒ නරක එකට උත්තරයක් හම්බෙනවනේ. අනිත් එක තමයි දැන් මිනිස්සුට අපකීර්තිය ලැබෙන තව එක පැත්තක් තියෙනවා. ඒ තමයි හොඳ වීම.
වඩා හොඳ වීම.
ඔව්, හොඳ වඩා හොඳ වීම. දැන් කෙනෙක් හොඳයි නම් ඒ හොඳ ගති ගුණවලටම තව කොටසක් විරුද්ධ වෙනවානේ.
එහෙමයි හඳුරන්නේ.
කෙනෙක් උගත් නම් කෙනෙකුට ණයක් ණය නැතුව බය නැතුව සමාජයේ ජීවත් වෙනවා නම් ගුණයහපත්ව ජීවත් වෙනවනම් ඒකට විරුද්ධ කොටසකුත් මේ සමාජය තුළ පිහිවෙනවා. සමහරට ඥාතීන් අතර වෙන්න පුළුවන්, සහෝදරයෝ අතර වෙන්න පුළුවන්, එකට ඉගෙන ගත්ත අය අතර වෙන්න පුළුවන්, ගමේ වෙන්න පුළුවන්. ඒක හැටි. දැන් බුදුරජාණන් වහන්සේට බලන්නකෝ, සාති, සුනක්කත්, උදායි, චබ්බග්ගී,
මේමයි හඳුර
ඈ, දෙව්දත්, අජාසත් මේ වගේ පිරිසක් ඇයි බිහි වුණේ? ඇයි අදටත් බුදුරජාණන් වහන්සේට විරුද්ධව උන්වහන්සේගේ පින්තූර විවිධ විවිධ දේවල් වලට උපයෝගී කරගන්නේ? කීර්තිය නිසානේ. කීර්තිය පැතිරෙන්න පැතිරෙන්න ඒක බලන් ඉන්න බැරි කොටසකුත් බිහි වෙනවා. එනිසා මේ අපකීර්තිය ඇති වෙන්න හේතු හොයාගෙන යනකොට ඒක හේතුවක් තමයි. දැන් අපි කියනවා මේ කෙනෙක් නරක මිත්‍රයාශ්‍රය නිසා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය නිසා අපකීර්තියට ලක් වෙනවා කියලා. මේ සමහරු පාප මිත්‍රයාශ්‍රය කරන්නේ නැහැ, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ නැහැ. එයමත් එයාට අපකීර්තියට ලක් වෙන හේතුවක් නේ. ඇයි? පාප මිත්‍රයෝ බයිනවානේ, මෝඩෙක් කියනවා. අයියෝ වැඩක් නැහැ මෝඩෙක් කියනවා. පාප මිත්‍රයෝ අතර අපකීර්තියට ලක් වුණාට ප්‍රශ්නයක් නැහැ. බුද්ධිමතුන් අතර අපකීර්තියට ලක්වීම තමයි ප්‍රශ්නේ. ඒ නිසා පාප මිත්‍රයෝ නැත්තම් නුසුදුසු අඥාන මිනිස්සු, කියන්නේ මත්පැන් සුරාවට සූදුවට දුසිරිතට නැඹුරු වෙච්ච මිනිස්සු, මං හිතන්නේ ලේසියෙන් වැදගත් මිනිස්සෙකුට, දෙමෝපියන්ට සලකන, දරුවන්ට සලකන, ස්වාමියට සලකන, බිරිඳට සලකන ගුණහපත් මිනිස්සෙක්ව වර්ණාවට ලක් කරන්නේ. එයාලා වර්ණාවට ලක් කරන්නේ එයාලත් එක්ක එකට බොන, එකට කෑ ගහන, එකට විකාර කරන ඒ කුණු ගොඩේ ඉන්න අයම තමයි එයාලට ප්‍රිය. එයාලා එයාලගේ ඒ වගේම අයට තමයි එයාලා තැන දෙන්නේ, කීර්තියට ප්‍රශංසාවට ලක් කරන්නේ. ඒසම මේක මං හිතනවා ඉතාම වටිනා කියන පැතිකඩක්. දර්ශන මහත්මයා, අවුරුදු අපි හිතමු අවුරුදු 90ක් වෙන අම්ම කෙනෙක් ඉන්නවා, අවුරුදු 90ක් වෙන තාත්ත කෙනෙක් ඉන්නවා කියලා හිතන්නකො. එයා අවුරුදු 90ෙම හොඳට ඉගෙන ගත්ත කාලයක්, හොඳ විවාහයක් ගත කළා, දරු මල්ලන්ට ඉගැන්නුවා, ගේ දොර හදලා දුන්නා, මුණුබුරු මිනිබිරියන්ටත් යමක් කළා. හැබැයි අවුරුදු 90ෙදී අර ඔක්කොම නැත්තර නැති වෙලා යන ක්‍රියාවක් කළා. සම්පූර්ණ අපකීර්තියෙන් තමයි මැරෙන්න වෙන්නේ.
එහෙමයි හඳුරන්නේ.
එනිසා ජීවත් වෙන හැම දවසකම, ආරම්භ කරන හැම දවසකම හිතන්නට ඕන මං ගොඩනගාගත්ත කීර්තිය ආරක්ෂා කරගන්නවා. ඒ වගේම මේ මුහුණ දෙන්න තියෙන දවස තුල තව තවත් කීර්තිය දියුණු කරගන්නවා, ආරක්ෂා කරගන්නවා කියන අදිෂ්ඨානය තියෙන්න ඕන. සතියනේ මේ සිහියනේ. සිහිය නැත්තම් හිතට එනේන දේ කියනවා, හිතට එනේන දේ කරනවා, විකාර තමයි. ඉතින් එන්නේ අපකීර්තියනේ.
එහෙමයි.
එනිසා කීර්තිය ලැබෙන්නේ නිකන් හිටියට. කීර්තිය ලැබෙන්න නම් තමන් වැඩ කරන්නට ඕන. හැබැයි අපකීර්තිය ලැබෙන්න වැඩ කරේ නැතත් අපකීර්තිය ලැබෙනවා. නිකන් ගෙදරටලා කාලා බුදිය ගත්තත් ඇති.
එහෙමයි එහෙමයි.
වීදම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මුකුත් පොත්පත් පාඩම් කරන්න, විභාගල යන මුකුත් ඕනේ නැහැ. එනිසා විශේෂයෙන්ම වටහා ගත යුතු කාරණාව තමයි පුජ්‍යලයේ ජීවිතයේ වටිනකම මනින්න දර්ශන මහත්මයා කන බොන විදියෙ නෙමෙයි, අඳින පළඳින විදියෙ නෙමෙයි, ගෙයක් දොරක් තිබෙනද ඔය කාරණාවලින් බුදුදහම තුල පුජ්‍යලයේ වටිනකම මනින්නේ බොහොම ටිකයි. නමුත් මේ හිත තුල ගොඩනැගෙන යහපත් සිතුවිලි, යහපත් ක්‍රියාදාමයන් නිසා එයාට ලැබෙන අස්වැන්න කීර්තිය නැමැති අස්වැන්න නෙලාගත්ත මනුස්සයා පැල්පතේ හිටියත් ඒ මනුස්සයට අපිට කියන්න පුළුවන් ශ්‍රද්ධාවන්ත මනුස්සෙක් කියලා නේ.
එහෙමයි හඳුරන්නේ.
සුවිසල් මන්දිරයක හිටියත් මහා බේබද්දෙක් නම්, දුසිරිතර නැඹුරුච්ච මනුස්සෙක් නම්, සමාජයට අහිතකර මනුස්සෙක් නම්, ඒ මනුස්සයාට අපේ කීර්තිය ලැබෙන එක නතර කරන්න බෑ. එනිසා අර චලාභිජාති සූත්‍රයේ තියෙන උත්පත්ති හයක් ගැන පැහැදිලි කරනවා. එතෙන්ද කියනවා ඔන කළු උපතක් ලැබලා සුදු දෙයක් උපදින කොටසක් ඉන්නවලු. කලූපතක් ලැබනවා කියන්නේ ඔන්න එයාට ගෙයක් දොරක් නැතුව තමයි දැන් ඉපදෙලා තියෙන්නේ. අම්මා තාත්ත කෙනෙක් නැහැ. අධ්‍යාපනයක් නැහැ. ඇඳුම් පැළඳුම් කෑම බීමෙන් අතිශය දුෂ්කර ජීවිතයක් ගත කරන. කලූපතක් ලැබිලා.
එහෙමයි.
මෙයා සුදු දෙයක් උපදිනවා. ඒ කියන්නේ ජීවත් වීම සඳහා ප්‍රාණඝාත කරන්නේ නැහැ. ජීවත් වීම සඳහා හොරකම් කරන්නේ නැහැ. කොහොම හරි දුක් මහන්සි වෙලා මුදල් උපයලා ජීවිතය ගැට ගහගෙන ජීවිතය ජයග්‍රහණය කරනවා. කීර්තියට යන හැටිනේ.
මෙහෙම
තව කොටසක් ඉන්නවා. සුදුපතක් ලැබලා කළු දෙයක් උපද්දන කොටස.
එද
සුදුපතක් ලැබනවා කියන්නේ ඔන්න එයා උපදින්නේ හොඳ සුවිසල් නිවසක. අම්මා තාත්තට දන දාන්නේ වස්තු තියෙනවා. අම්මා තාත්තා හොඳට ඉගෙනගෙන. එයාට නිවසට ගුරුවරු ගෙන්නලා උගන්වනවා. ගෙදරට ගෙන්නලා උගන්වනවා. ඊට පස්සේ පාසලට වාහනෙන් ගිහිල්ලා ඇරලන්නේ. සියලු සැප පහසුකම් තියෙනවා. මෙයා හොඳට ඉගෙන ගන්නවා. හොඳ උගතෙක් වෙනවා. හැබැයි මෙයා ජීවත් වීම සඳහා ජාව ආරම්භ කරන්නේ. ජීවත් වීම සඳහා මිනි මරන්නේ. ජීවත් වීම සඳහා හොරකම් කරන්නේ.
එහෙමයි.
බලන්න සුදු උපතක් ලැබලා කළු දෙයක් උපදිනවා. එතකොට කීර්තියද අපකීර්තියද ලැබෙන්නේ? අපකීර්තිය ලැබෙන්නේ.
එහෙමයි.
කීර්තිමත් පවුලක ඉපදිලා අපකීර්තිය සොයාගෙන යන අය ඕන තරම් ඉන්නවා. දැන් මම දන්නවා දර්ශන මහත්මයා රටේ අංක 1 අංක 2 කියලා හඳුනගත්ත පාසල් කොටසක් තියෙනවනේ.
එහෙමයි.
එහෙම පිළිගැනීමක් තියෙනවනේ. එහෙම පාසල් වල ඉගෙනගත්ත දරුවෝ ඉන්නවා අද. අන්ත පහත් අත්තරේ වැඩිලා තියෙනවා. ඒ දෙමව්පියන්ට සැනසෙල්ලක් නැහැ. එතකොට කවුද මේකට වග කියන්නේ? තමන්. අපි සාමාන්‍ය සමාජයේ පුරුදු වෙලා ඉන්නවා තමන්ට වැරද්දක් වුණාම, අතපසු වීමක් වුණාම, අමතක වීමක් වුණාම තමන්ට අතපසු වුණු බව, තමන්ට අමතක වුණු බව, තමන්ට මේක කරගන්න බැරි වුණු බව නෙමෙයි කියන්නේ අනිත් අයනේ.
මේමයි හොඳුරනේ.
අහවල් අය නිසා කියලා ඇඟ බේර ගන්නවා. එනිසා ක්‍රියාව මත රඳා පවතින්නේ මේ කාරණාව. දැන් බලන්න මට මතක් වෙනවා දැන් හැමෝම දන්න ජනප්‍රිය සූත්‍රයක් පරාභව සූත්‍රය. දැන් පරාභව සූත්‍රය කියන්නේ පිරිහෙනවා කියන එකනේ. පිරිහෙන කාරණානේ.
එහෙමයි.
දෙමව්පියන්ට සලකන්නේ නැති අය පිරිහෙනවා. දෙමව්පියෝ කියන දේ ගණන් ගන්න නැති අය පිරිහෙනවා. ආගමික වශයෙන් පිරිහෙනවා. ඥාතීන් අතර පිරිහෙනවා. සහෝදර සහෝදරයන් අතර පිරිහෙනවා. පිරිහෙනවා. ඒ කෙනෙකුට හිතන්න පුළුවන් ඒව පිරුණාට මට මොකද කියලා. නමුත් පිරිහුණු මිනිස්සෙක් විදිහට තමයි මෙරළ යන්න වෙන්නේ. පරාභව සූත්‍රය කියන කරුණු ටික අපේ පින්නතුන් හොයලා බලන්න පොත්පත්වල තියෙන ඕන තරම්. කීර්තිය සහ අපකීර්තිය කියන කාරණා දෙක රඳා පවතින ඔය පරාභව සූත්‍රයේ හැදෑරීමෙන් වටහා ගැනීම. ඊළඟට වසල සූත්‍රයත් අදාළයි. වසල සූත්‍රය ගත්තොත් එහෙම වසලෙව වෙන්න හේතුනේ කියන්නේ නේ. වසලෙව වෙන්න හේතුව තමයි කියන්නේ. ඊළඟට දැන් අපි ගත්තොත් එහෙම දර්ශන මහත්වය දැන් මංගල කාරණා 38ක් තියෙනවනේ නේ. මංගල කාරණා 38 කෙනෙකුට පුළුවන් නම් කියවලා නිකන් බලනවා. දැන් ඔන්න බලනවා මන් දන්නවද මංගල කාරණා 38? දන්නේ නැහැ. කොහෙද තියෙන්නේ? ආ මේ මංගල සූත්‍රය. කොහෙද? ආ ගිහිල්ලා පෙරලා බලනවා දැන්. මෙන්න එක. මොකද්ද කියන්නේ? අසේවනාච බාලාන. ආ ඒක කියනවා බාලය වාසය කරන්න එපා. පණ්ඩිතානංච සේවන. පණ්ඩිතය වාසය කරන්න. ඔය විදිහට කියනවා.
එහෙමයි.
මතක තියාගන්න ඔබේ ජීවිතයට ඔබට අපකීර්තියක් ආවනම් ආවේ බොහෝ දුරට ඔබේ ක්‍රියාකලාප මත නෙමෙයි ඔබ ආශ්‍රය කරන පාප මිත්‍රයෝ නිසා. නේ?
එහෙමයි හොඳයි.
ඒක තමයි හැටි. එනිසා මේ ලෝකයේ පාප මිත්‍රයන්ගෙන් පරිස්සම් වෙන්න, පාප මිත්‍රයන්ගෙන් පරිස්සම් වුණොත්, පවට ඇදන් යන අයගෙන් පරිස්සම් වුණොත් තමන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. ආර්ථිකයත් ඉතිරි වෙනවා, කීර්තියත් ලැබෙනවා, නිරෝගීකමත් ලැබෙනවා, සියල්ල ලැබෙනවා.
එහෙමයි හඳුරන්නේ.
අපිට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේකයි. අපි හුඟක් අවස්ථානවල කියන දේ තමයි පාප මිත්‍රයෝ බලන තැන ඉන්නවා. කල්යාණ මිත්‍රෙක් හොයන්නේ නැහැ. කල්යාණ මිත්‍රෙක් හොයන්නේ නැහැ. සමහරවිට ජීවිතේටම ඔබට ලැබිලා තියෙන කල්යාණ මිත්‍රෙක් එක්කෙනෙක් වෙන්න පුළුවන්. දෙන්නෙක් වෙන්න පුළුවන්. ඉතාම සීමිත ප්‍රමාණයක්. නමුත් ඒ අයත් මොකක්ද අවාසනාවකට දුරින් ඉන්නේ. ඕන තරම් ඉන්නේ පාප මිත්‍රයෝ. පාප මිත්‍රයෝගෙන් බේරෙන්න හම්බෙන්නේ යන තන පාප මිත්‍රයෝ. ඒ නිසා පාප මිත්‍රයොත් එක්ක ඉන්නකොට එයාලගේ අදහස්, එයාලගේ ක්‍රියාකලාප දකින්න අපිත් දන්නේම නැතුව අප කීර්තිය පස්සේ යනවා. මේක හරියට ඇඟ ඇතුලේ පිළිකාවක් තියෙනවා වගේ. දන්නේ නැහැ. අපි කාටරත දාගෙන ඉන්නවා. කාලයක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ ළඟ ඉන්නේ පාප මිත්‍රයෝනේ කියලා. එතකොට ගොඩාක් අප කීර්තිය පැතිරිලා ඉවරයි. එනිසා මං හිතනවා අද දවසේ මේ සාකච්ඡාව ගොඩක් වටිනවා. පොඩි දරුවගේ පටන් තරුණ දූපතාගේ දක්වා, එතනින් එහාට මැදිවියේ ඉන්න අය දක්වා, අවුරුදු 80 90 ඊටත් එහා ඉන්න අයගේ හැම කෙනෙකුගේම ජීවිතවලට එදිනෙදා එකතු කරගන්නට ඕන සහ එකතු කරගත්ත දේ ආරක්ෂා කරගන්නට ඕන කීර්තිය කියන දේ එකතු කරගන්නට ඕන, ඒකතු කරගත්ත දේ ආරක්ෂා කරගන්නටත් ඕන.
එහෙමයි අපි හඳුරන්නේ.
එහෙම නැත්තම් කොච්චර එකතු කරගත්තත් වැඩක් නැහැ. අප කීර්තිය આવොත් අර ඔක්කොම ටික අමතක වෙනවා. මේ ලෝකේ මිනිස්සුන්ගේ හැටියක්නේ. ඔච්චර හොඳ කළත් ඒ හොඳ ඔක්කොම අමතක වෙනවා එක නරකකට. එක නරකකට. ඒ නරක ගැන සමහරට කතා කරන්න තියෙන විනාඩි 5යි. හොඳ ගැන කතා කරන්න ගියොත් එහෙම පැය 24ක්මදී. හැබැයි අර නරක ගැන කතා කරන්න තියෙන විනාඩි 5යි අර සියල්ල තමන් වැඩකටම නැති චරිතයක් කියලා හංවඩු ගහයි. එනිසා හිතන්න, සිහියට ගන්න, තමන් ගැන හිතන්න. තමන් ගැන හිතනකොට තමන් ආරක්ෂා වෙන්න ඕන. තමන් ආරක්ෂා වුණොත්, තමන් හොඳ වුණොත් තමන්ට කීර්තිය කියන එක ලැබෙනවා. මුදල් දීලා ගන්න බෑ, හොයාගෙන ගිහිල්ලා වැඩක් නෑ. ඊට වඩා හොඳම දේ තමයි තමන් දක්ෂෙක් වෙන්න, තමන් කරන දේ හරියට පිරිසිදුව නිවැරදිව හරියට පිළිවෙලට කරන්න. එතකොට තමන් හිතනවට වඩා කීර්තියක් ප්‍රශංසාවක් තමන් වටා ගොඩනැගෙනවා.
එහෙමයි අපි හඳුනන්නේ කීර්තිය කියන කාරණේ බලෙන් ගන්නත් බෑ කියන දේ එකතු කරලා යුතුයි අනිවාර්යෙන් ඒ කාරණේට. ඉන් අනතුරුව අපි මනෝවිද්‍ය උපදේශික අරෝෂා දසනායක මහත්මිය දෙසට යමු වෙන සුළුදරම්. සාමාන්‍යයෙන් මේ කීර්තිය කියන සංකල්පේ මේ තමුන්ගේ නාමය සමාජගත කිරීම සඳහා හොඳ උපක්‍රමයක් බවට පත් වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් අපි අපේ ජීවිත තක්සේරු වටිනාකමක් ලබා දීලා දෙන හැම කෙනාගේම මේ ජීවිතයේ මෙන්න මේ වගේ. ඒ හැමදේම රඳාපවතින්නේ ගොඩක් වෙලාවට මේ අපි සමාජයත් එක්ක ගනුදෙනු කරන ආකාරය අනුව, අනේකාව හඳුනා ගන්න ආකාරය අනුව. එහෙනම් මේ කීර්තියත් අපි අතර ගොඩනැගින්නේ, සමාජ අතර ගොඩනැගින්නේ පුද්ගලයන් අතර අපි සම්බන්ධතා පවත්වන ආකාරය මත. එහෙනම් අපි කොහොමද අපි කීර්තිය වඩා වඩා තීව්‍ර කර ගැනීම සඳහා සමාජ ජීවිනිසුන් අතර ගනුදෙනු කිරීමේ ක්‍රමවේදය සාර්ථක කරගන්නේ කියන කාරණේ පිළිබඳව ඔබතුමීගෙන් දැනගන්න කැමතියි.
ඔව් දර්ශන මහත්මයා, අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළා වගේ කීර්තිය කියන දේ අපිට හොදලට ලබා ගන්න බෑ. නමුත් අපේ සමාජය ගත්තාම අපිට පේන්න තියෙනවා මේ කීර්තිය ලබා ගැනීම වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරන මිනිස්සු ඉන්නවා අපි අතර ඕනෙවත්. ඒගොල්ලෝ ගොඩක් දේවල් කරනවා. ඒ වගේම කීර්තිය ලබා ගැනීම උදෙසා විවිධ මැරකම්, ඒ වගේම විවිධ විපත් පමුණවන කොටස් ඉන්නවා. ඉතින් ඒ වගේ දේවල් කරලා පවා තමන්ගේ බලය කීර්තිය අත්පත් කරගන්න පෙළඹිච්චි සමාජක තමයි ජීවත් වෙන්නේ අපි. නමුත් ඒ වගේම ඉන්නවා අපි අතර ඉන්නවා තමන්ගේ කුසලතාවයන්ගෙන්, තමන්ගේ හැකියාවෙන් ප්‍රයෝජන අරගෙන ඉතාමත්ම ඉහළ කීර්තිමත් තලයකට පැමිණලා ඉන්න උදවිය. මේ ගත්තහම මේ කීර්තියට පත්වෙච්ච පුද්ගලයින්ටත් අත්විඳින්න වෙන විවිධ දේවල් තියෙනවා. ඒ අතර සමහරක් වෙලාවට විවිධ පුද්ගලයන්ගේ ඊර්ෂ්‍යාවන්ට, වෛරයන්ට පරිගැනීමට ලක් වෙනවා මේ කීර්තියට පත්වෙච්ච පුද්ගලයා. ඒක අපේ සමාජ දක්නට තියෙන තත්ත්වයක්. ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්. අපේ රටේ දකින්න තියෙනවා දක්ෂතාවයන්ගෙන් පිරිපුන් වෙච්ච කීර්තිමත් පුද්ගලයන්ගේ පැවැත්ම සමහරක් වෙලාවට කෙටි කාලීනයි. ඒගොල්ලන්ට ඉදිරියට එන්න තියෙන ඉඩ අවස්ථා අඩුයි. යම් යම් හේතු නිසා ඒගොල්ලොන්ගේ මාර්ගයේ අහුරණ අවස්ථා තියෙනවා. ඒ වගේම කීර්තියට පත්වෙච්ච පුද්ගලයන්ටත් විවිධ ගැටලු තියෙනවා. මොකද පොදුවේ ගත්තහම මේ කීර්තියට පත්වෙච්ච පුද්ගලයින්ට අනිත් සරල ජීවිත ගත කරන පුද්ගලයින්ට වගේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න අපහසුයි. මොකද ඔවුන් හැම තිස්සෙම ගොඩක් වෙලාවට ආතතියෙන් ඉන්නේ. මොකද තමන් පවත්වා ගත්තු කීර්තිය නාමය සදහටම රඳා පවත්වා ගන්න ලොකු අරගලයක යෙදෙන්න වෙලා තියෙනවා ඒ වගේ අයට. ඒක නිසා සාමාන්‍ය මිනිසෙක් ගත කරන ජීවිතයට වැඩිය වෙනස් පීඩාකාරී ජීවිතයක් තමයි ඔවුන්ට ගත කරන්න වෙලා තියෙන ඇතැම් අවස්ථාවල. මොකද ඔවුන්ට සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න බෑ, සාමාන්‍ය මිනිසුන් ඇසුරු කරන්න බෑ. සමහරක් වෙලාවට අපිට අතීතයේ ඉඳන් විමසලා බලද්දි පේනවා ගොඩක් දාර්ශනිකයෝ, ගොඩක් පඬිවරු, විද්‍යාඥයෝ එයාගේ පෞල් ජීවිත උනත් ඇතැම් අවස්ථාවල සාර්ථක විදිහට ගත කරන්න බැරි වෙලා තියෙනවා. මොකද තමන්ගේ වෘත්තිය, තමන්ගේ ඉලක්කයන්ට යෑමේදී අවශේෂ දේවල් වලට තම ජීවිතේ කැප කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේක එක්තරා තත්ත්වයක් කීර්තියට පත්වෙච්ච පුද්ගලයින්ට. සමහරක් අවස්ථාවල අපි දැකලා තියෙනවා විවිධ කීර්තියට පත්වෙච්ච චරිත වගේ රඟපාන, ඒ විදිහට අනුකරණය කරන චරිත අපේ සමාජයේ ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මේ දවස්වල ගොඩක් පුංචි ළමයි ජස්ටින් බීබර් කියන ළමා ගායකයාගේ ඡායාරූප එකතු කරනවා, සින්දු අහනවා. ඉතාම පොඩි දරුවෝ අතර ප්‍රසිද්ධයි ඒ ගීත ගායනා කරනවා. මොකද ඒ දරුවන්ගේ හිත්වල ජීවත් වෙනවා අර ජස්ටින් බීබර් කියන දරුවා. ඒ වගේම අපිට දකින්න පුළුවන් මයිකල් ජැක්සන් කියන ගායකයා ගොඩාක් දෙනෙක්ගේ ආදරය වැළඳගත්තු කෙනෙක් කීර්තිමත් පුද්ගලයෙක්. ඔහු අනුකරණය කරන පිරිස් බොහෝමයක් ඉන්නවා. ඒ වගේම බොබ් මාලේ කියන ගායකයා ඒ කීර්තියට පත්වෙච්ච අය එයාගේ හිස කෙස් විලාසිතා එතට ඔහුගේ ඇඳුම් පැළඳුම් ඒ වගේ දේවල් පවා අනුකරණය කරලා අර තමන්ට අත්කරගන්න බැරිවිච්ච කීර්තිය ඒ විදිහෙන් හෝ ළඟා කරගන්න පිරිස් අපේ සමාජයේ ඉන්නවා. අපි ඒකට මනෝවිද්‍යාවේ කියනවා සංරක්ෂණ ප්‍රයෝගයක් කියලා හඳුන්වනවා. තමන්ට ලබා ගන්න බැරි මානසික අවශ්‍යතාවය අර විදිහට ඉෂ්ට කරගන්නවා.
අනිවාර්යෙන් මම හිතන්නේ ඉන්න අනතුරුව මේ අපි කතා බහ කළ යුතුයි කීර්තිය සහ අපකීර්තිය. අපි හිතන්නේ නැති අවස්ථාවලදී අපිට මේ කීර්තිය තිබෙන්න ආසෙම අපකීර්තියත් ළඟා වෙනවා. අපි අපකීර්තියට බුහුණ දිය යුතු ආකාරය පිළිබඳව අපි සවිඥානික නැහැ. සමහර වෙලාවට සමහර මිනිසුන් අපි කීර්තිමත් වෙලා ඉන්න අවස්ථාවලදී ඇඟිලි දිග කරලා කියනවා ඔබ මේ දේ කරලා තියෙනවා. ඔබ ඒක නිසා මේ සඳහා අපකීර්තියට ලක් වෙලා තිබෙනවා කියලා. ඒ සඳහා අපිට සමහර වෙලාවට මේ ඒ කාරණයට මුහුණ දීමට මේ අපි ලොකු ශක්තියක් නැහැ. අපිට පෞරුෂයක් නැහැ. හැබැයි අපි ඒ සඳහා අනිවාර්ය උත්තරයක් ලබා දී යුතුයි මනෝවිද්‍යාත්මක තර්කයකට අනුකූලව.
ඔව්, අපි බෞද්ධ හැටියට අපේ බුදුරජාණන් වහන්සේ මේකට හොඳ පිළිතුරක් ලබා දීලා තියෙනවානේ. ස්වාමීන් වහන්සේ සඳහන් කළා වගේ අෂ්ටලෝක ධර්මය පිළිබඳව දේශනා කරලා තියෙනවා. ලෝකේ නින්දාව, ප්‍රශංසාව, කීර්තිය, අපකීර්තිය කියන එක මිනිසුන් වෙන අප හැමෝටම පොදු ධර්මතාවයක්. සෑම හොඳක් ගාවම නරකක් තියෙන්න පුළුවන්. ඇතැම් අවස්ථාවල අපි කිසිම වැරද්දක් නොකර අපිට අපකීර්තියක් අපහාසයක් නිඳින්න වෙන අවස්ථාවක් තියෙනවා. ඒක තමයි ස්වභාවය. ඒ අවස්ථාවලදී අපි ආත්ම ශක්තියක් ඇති කරගන්න ඕනේ. වැදගත්ම වෙන දේ අපේ ආධ්‍යාත්මය තුළ අපි ඇතුළාන්තයෙන් නිවැරදි නම් අපි පසුතැවිය යුතු නැහැ. අපිට ඒ සම්බන්ධ උදාහරණ ඕනේ තරම් ගන්න තියෙනවා. අතීතයේ ගත්තාම අපිට දකින්න පුළුවන් නෙල්සන් මැන්ඩේලා, අවුන් සාන් සුකි, ඒ වගේ ප්‍රසිද්ධ පුද්ගලයෝ, ඒ වගේ අයටත් විවිධ අවස්ථාවල මහත්මා ගාන්ධිතුමා, ඒ වගේ විවිධ ගැහැටවලට මූණ පෑවා. නමුත් අවසානයේ ඒ අයගේ නාමය සදාකාලිකවම පවතිනවා, අමරණීයයි. ඒ වගේ තමන්ට ඔබටත් වෙන්න පුළුවන් විශාල අපකීර්තිවලට පුණ දෙන්න වෙන්න පුළුවන්, නිന്ദා අපහාසවලට ලක් වෙන්න පුළුවන්. නමුත් තමුන් නිවැරදි. ඒක තමන්ගේ හෘද සාක්ෂියට තමන් එකඟ නම් මාම නිවැරදි, මගේ අධ්‍යාත්මයෙන් මම පිරිසිදුයි. නමුත් මට මේ වැරදි නාමය විඳින්න වුණා කියන දේ අපිට මූණ දෙන්න අපහසු වුණත් අපි හිතන්න ඕනේ කමක් නැහැ. මේක තමයි ස්වභාවය. හැම තැනම හොඳස් වගේම නරක තියෙන්න පුළුවන්. ඒත් අපි නිවැරදි නම් ඒක ප්‍රශ්නයක් නැහැ. කවදා හරි දවසක අපිට ඒකට අවස්ථාවක් යහපත් ප්‍රතිචාරයක් අනිවාර්යයෙන්ම ලැබෙනවමයි කියන එක. ඒක තමයි ලෝක ස්වභාවය.
අනිවාර්යයෙන්ම මං හිතන්නේ ඉන්න අනතුරු අපේ හාමුදුරුවන් වහන්සේ දෙසට අපි යමු වෙන සුදලම්ෙන් ඉන්නා කීර්තිය සහ අපකීර්තිය තමයි අද අපි කතා බහ කරන්නේ. FM දෙරණ අසපු සෙනසුරාදා හමුවීමෙන් අපේ හාමුදුරුවනේ මේ කීර්තිය අපකීර්තිය අපි ගොඩක් වෙලා මේ සම්බන්ධයෙන් කතා බහ කරා. සමහර ලාවට මේ කීර්තිමත් වීම සඳහාත් අපකීර්තිය සඳහාත් ඔබ වහන්සේ මතු කරපු තවත් කාරණයක් නැවත වාරයක අවසන් මොහොතේදී මම මතු කරන්න සූදානම්. මේ තමයි අපි කවුරුත් කියනවනේ මේ කෞශල්‍ය වඩවා ගත යුතුයි, කුසල් කර්ම කළ යුතුයි, අපි සතු ඇති හැකියාව අපි දියුණු කරගත යුතුයි. ඉන්න අනතුරු අපි කීර්තිමත් පුද්ගලෙක් බවට පත් වීම සමාජයේ කිසිම කෙනෙකුට නවත්තන්න බෑ. අපේ හැඳුනේ මේ සමාජයට සමහර ලාවට මේ අරගල කරන්නෙත් කෞශල්‍ය තියෙන මිනිස්සු. සමහර වෙලාවට මේ ජීවිතේ ඉතා දිගු ගමනක් ගමන් කරන්නෙත් කෞශල්‍ය තියෙන මිනිස්සු. සමහර වෙලාවට මේ කෞශල්‍ය කියන දේ මිනිසුන්ට හඳුනා ගන්න බෑ. කීර්තිය කියන සංකල්පය අපි සතුවම අපේ මනෝභාවය තුළම අන්තර්ගත වෙලා තිබෙනවා. මේ අපි වඩ වඩාත් තීව්‍ර කරගැනීමේ ඉදිරියට ලබා ගත යුතුයි. මේ කාරණය පිළිබඳව වහන්සේගෙන් මම දැනගන්න කැමතියි.
ඇත්තටම දැන් පාසලකින් කෙරෙන්නේ පවුලකින් කෙරෙන්නේ දක්ෂයන් උගතුන් දක්ෂයන් සමාජයට බිහි කරන එක. එතකොට මේ සමාජයට අපි ගත්තොත් එහෙම සාහිත්‍යංශයට, කලාවංශයට, දේශපාලනංශයට මේ වගේ හැම අංශයකටම දක්ෂයෝ නම් බිහි වෙලා ඉන්නේ. මං හිතන්නේ ඒ දක්ෂයන්ගේ ගමන් මාර්ගයේ අතරමැද්දදී නතර වෙන්නේ නේ.
එහෙමයි හඳුරන.
නිකන් කූඩලුගස් කෙනේම අද පිපුණ හෙට නැහැ. නමුත් මහා මහා අරටු වගේ මහා වෘක්ෂ ගස් ලේසියෙන් කම්පා වෙන්නේ නැහැ, හොල්ලන්න බෑ. ඒ නිසා මේ පුජ්‍යලේකුට උගත්කම, දක්ෂතාවයේ හැකියාව, ඉදිරිපත් වීමේ හැකියාව කියන දේවල් මේ සම්පත් එක එකතු කරගෙන තිබෙනවා නම් මං හිතනවා එයාට දීර්ඝ ගමනක් එයාගේ ජීවිතේ තමන්ගේ පැත්ත තමන්ගේ පැතිකඩ කරගෙන යන්න පුළුවන්.
එහෙමයි හඳුරන්නේ.
අතරමැද්දදී නතර වෙන්නේ නැහැ. අනිත් එක තමයි දර්ශන මහත්මයා දැන් මිනිස්සුන්ගේ ජීවිතයට මේ උගත්කමෙන් ප්‍රයෝජන ගන්න ඕනනේ නේ. දැන් මිනිස්සු ඉගෙන ගන්නියේ ඒක පාවිච්චි කරන්නනේ.
එහෙමයි.
එතකොට ඒක පාවිච්චි කරන්නේ නැත්තම් මොකද කරන්නේ? දැන් සමහරලාට අපි දගෙන දේ තමයි ඉගෙනගත්ත දේ නෙවෙයි පාවිච්චි කරන්න වෙන්නේ. සමහර අයට තමන් ඉගෙනගත්ත දේ නෙවෙයි වෙන එකක් තමයි පාවිච්චි කරන්නේ. දැන් සමහරලාට අපි දේශපාලන අංශය බැලුවොත් එහෙම අදත් නෙවෙයි හෙටත් නෙවෙයි හැමදාම අතීතයේත් බැලුවොත් එහෙම තමන්ගේ දේ නෙවෙයි තමන් ගොඩනගාගත්ත දේ එහෙම නැත්නම් තමන් දන්න විශ්ය නෙවෙයි නියෝජනය කරන වෙලා තියෙන්නේ.
එහෙමයි හඳුරන්නේ. ඒ තමයි ගැටලුව.
එහෙම ගැටලුව තියෙනවා. ඉතින් ඒක අද තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. අද ප්‍රශ්නයක් තිබුණත් ඒක අතීතයේ ඉඳලම තියෙන දෙයක් තමයි.
එහෙමයි.
හැම අංශයකම එහෙම තමයි. හුඟක් තැන්වල අපි දකිනවා මේ සමහර ආයතන වලට ගියහම මේ දක්ෂයන් නෙවෙයි ඉන්නේ. එක්කෝ අර සතර අගති වලට අහු වෙලා. ඒ කියන්නේ චන්දාගතින් ගච්ඡන්තෝ පාපං ගම්මං කරොත් කියන්නේ කැමැත්තට කැමති ආසයි මෙයා හොඳයි කියලා යාට තනතුරක් දෙනවා. කරගෙන යන්න බෑ. එතකොට වෙන්නේ මොකද? ආයතනයත් අපකීර්තියටපත් වෙනවා, පුජ්‍යලත් අපකීර්තියටපත් වෙනවා, පත් කරපු කෙනත් අපකීර්තියටපත් වෙනවා.
එහෙමයි හඳුරන.
සමාජයේ හුඟක් තැන්වල තියෙන දක්ෂයන් පැත්තකට දාලා නුසුදුස්සන් තමයි ඉස්සරහට අරගෙන තියෙන්නේ.
සක්කෝ ගුණය අමතක කළා.
සක්කෝ දැන් කර්ණිමෙත්තු සූත්‍රය කියන සක්කෝ හැකියාව දක්ෂතාවේ ඒකට ලොකු වටිනකමක් සමාජයේ ගොඩක් දුරට දෙනවා අඩුයි.
එහෙමයි.
නමුත් තමන් ගාව ශක්තියක් තිබෙනවා නම් කොහෙන් කොහම තමන්ට අවස්ථාවක් ලැබුණත් තමන්ට පුළුවන් පාර කපාගෙන තමන්ට ඒ පාර යන්න. අනුන් කපල පාරවල් දෙන්නේ නැත්තම් රතුපලස් එලලා දෙන්නේ නැත්තම් තමන්ට පුළුවන් පාර කපාගෙන තමන්ට ශක්තිය හැකියාව තියෙනවා නම් මේ ජීවන ගමනේ ගමන් කරන්න.
එහෙමයි හඳුරන.
එතකොට දැන් බලන්න සාමාන්‍යයෙන් දර්ශන මහත්මයා මේ අපි ගත්තොත් එහෙම බුද්ධ දේශනා ගණනාවකම බුදුහාමුදුරුවෝ දේශනා කරන්නෙම මිනිස්සුන්ට හොඳින් ජීවත් වෙන්න කියලා නෙනි. හොඳින් යම් කෙනෙක් ජීවත් වෙනකොට තමන්ට විතරක් නෙවෙයි තමන් අවට සිටින සියලු දෙනාටම හොඳක්ම නිසිද්ධ වෙන්නේ. නරකක් වෙන්නේ නැහැ නේ. නරකක් වෙන්නේ හොඳක්ම තමයි සිද්ධ වෙන්නේ.
එහෙමයි.
දැන් අම්මා තාත්තට කියනවා පාපා නිවාරෙන්ති. ඒ අම්මා තාත්තට කියනවා දරුවෝ පවෙන් වළක්වන්න. පොඩි කාලේ ඉඳලා පවෙන් වළක්වුවේ නැත්නම් ඒ දරුවෝ අපකීර්තියට ලක් වෙන දේවල්ම තමයි කරන්නේ. ළමයින්ගේ සාමාන්‍ය හැටියක් තමයි මේ දෙමව්පියන්ට එරෙහිවීම, ගුරුවරුන්ට එරෙහිවීම, එපා එපා කියන දේම කිරීම. ඒක හැටියක්.
එහෙමයි.
ඒක හැටියක්. ඒක නතර කරන්න බෑ. දැන් ළමා කාලේ ඉඳලම මේක හරියට ඔළුවට දෙන්න ඕන. එහෙම නැත්නම් කීර්තිමත් මිනිස්සු මේ ලෝකෙට බිහි කරන්න අමාරුයි. දැන් අපි ගත්තොත් එහෙම දර්ශන මහත්මයා දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් සක්කෝ කියන එක, ඒ කියන්නේ මේ දක්ෂතාවය, හැකියාව මිනිස්සුෙකුට තියෙනවා නම් තමන්ට ඕන තරම් පරිසරය නිර්මාණය කරගන්න පුළුවන් තමන්ගේ ගමන ඉදිරියට අරගෙන යන්න.
එහෙමයි.
නමුත් දැන් සමාජයේ අපි දැක්කොත් එහෙම අර වෙන්නේ වැඩිපුරම කොසල් රජතුමාට සිහිනදාසයෙන් එකක් තියෙනවා. අන්න ඒක තමයි වෙන්නේ. ඒ එක සිහිනයක් තියෙනවා දර්ශන මහත්මයා. මේ කොසල් රජතුමා දැකලා තියෙනවා මේ ශක්තිමත්, උසමහත, හැඩි දැඩි, පළපුරුදු ගවයෝ මේ පැත්තක ගාල් කළා. ලාබාලවියේ ඉන්න පළපුරුදු නැති බර ඇදගෙන යන්න බැරි ගවයන්ව දාලා සීසානවා. සීසානවා කියන්නේ මේ ගුඹුර කුඹුර කුඹුර ඒ කුඹුර වැඩ කරනවා. හරිනේ. ඒ කියන්නේ දැන් ඒකෙන් කියන්නේ මොකද්ද? සමාජයේ සමාගම් වල නිලතල දෙන්නේ, තනතුරු දෙන්නේ, දේශපාලනය තුල, ආගම තුල, මේ හැමතැනකදීම අර පළපුරුදු අය පැත්තකට යනවා.
එහෙමයි.
ආයතන වලත් එන්නේ ඒකයි. පළපුරුදු අයට වගකීම් දෙන්නේ, වගකීම් පවරන්නේ. හැකියාව දක්ෂතාවය තියෙන අය පැත්තකට දානවා. හැකියාව දක්ෂතාවය නැති අය තමයි සමාජයේ ඉහළ තැන්වලට ඇදලා උලුප්පලා ලොකු කරලා පෙන්වන්නේ.
එහෙමයි.
එතකොට මෙන්න මෙතෙන්දී තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. එයාලට අන්තිමට කීර්තිය කියන එක නැතුව බෑ. කටුස්සගේ බෙල්ලේ මේ රත්තරන් බැඳ වගේ දැන් කීර්තිය නැතුව බෑ. අර මේ අරෝෂා මහත්මිය කිව්ව වගේ කීර්තිය දැන් ලබා ගත්තා. දැන් මහා ආතතියක ඉන්න මේක කොහොමද බිම වැටෙන්නේ නැතිනම් මේක තියාගෙන යන්නේ කියලා. එතකොට මේ අර්බුදයෙන් සිටිනවා විනා ජීවිතයේ සැහැල්ලුවක් මොකක්වත් නැහැ.
එහෙමයි අපේ හඳුරන.
ඒ නිසා විශේෂයෙන් වටහා ගන්නට ඕන මූලික දේ තමන් උගත් කෙනෙක් වෙන්න, ඉගෙන ගත්ත දේ පාවිච්චි කරන්න, එක එක අය දෙන දේ නෙමෙයි පාවිච්චි කරන්න, තමන් ඉගෙන ගත්ත දේ. ඉගෙන ගත්ත දේ පාවිච්චි කරනකොට තමන්ගේ ගමන් මාර්ගය නතර කරන්න කාටවත් බෑ. එක පාරක් වැහෙනකොට තමන් තව පාරක් හොයාගන්න. ඒ පාරත් වැහෙනවනම් දක්ෂයට පුළුවන් තව පාරක් හොයාගන්න. දක්ෂයට පාරවල් කොච්චර වැහුණත් තමන් හරි පාරක් කපාගෙන මේ ලෝකෙ ඉදිරියට යනවා.
එහෙමයි අපි.
අදක්ෂ මිනිස්සයට පාරක් වැහුවොත් එතනම ඉන්නවා, ආයි පාරවල් හොයන්න දන්නේ
නැහැ.
නැහැ.
එහෙමයි අපි හඳුනේ. අපි හොඳ උත්තරයක් ලබා දුන්නේ. මං හිතන්නේ දක්ෂ ඔබට හැමදාමත් කවුරුවත් අභියෝගයක් නොවන කාරණේ සිතේ තබාගෙන ඉන්න අනතුරු අපේ FM ද නසපුවේ සෙනසුරාදා හමුවීම නිමා කරන්න මං අරෝෂා දසනායක මහත්මියට ආරාධනා කරන්නේ. මේ අපි හැම කෙනාම කීර්තියට ආස කරනවා. අපි මේ ලබා ගන්නා වූ කීර්තිය රබතුමේ කලින් සඳහන් කළා වූ ආකාරයට අපි සතුවම තබා ගන්න ගියට පස්සේ අපි මානසික ආතතියකටපත් වෙනවා. කොයි හැටි කෙසේ වෙතත් සමාජයේ අපි ගත්තොත් එහෙම ආදරය කරන්න ගියත් මේ කීර්තිය බලපානවා. සෙනෙහස ගියත් කීර්තිය බලපානවා. සමහරලාවට ආයතනගතව ජීවත් වෙන්න ගියත් අපිට කීර්තිය බලපානවා. සමාජයේ මිනිසුන්ගේ නිගහවට, ඒ වගේම සමාජ මිනිසුන්ගේ පිළිගැනීමට ලක්වෙන්නේත් මේ කීර්තිය කියන සංකල්ප නිසා. පුංචි කාලේ ඉඳන් කීර්තිය අපි වගා කරගත් යුතු ක්‍රමවේද තිබෙනවා මනෝවිද්‍යාවට අනුකූල. ඔබතුමියකින් මේ සම්බන්ධයෙන් අපි උත්තරයක් ලබා ගනිමින් FM දෙන අසපේ සෙන්සුරාදා හමුවීම නිමා කරන්න සූදානම්.
ඔව් දර්ශන මහත්මයා, කීර්තිය කියන එක මම මුලින් සඳහන් කරා වගේ සදාකාලිකව පවතින දෙයක් නෙවෙයි. නළු නිළිය ගත්තොත් ඒගොල්ලන් වයසට යද්දි රූපය විනාශ වෙලා යනවා. ගායක ගායිකාව ගත්තොත් කටහඬ යම් යම් විදිහට වෙනස් වෙනවා. හැකියාවන් අතින් ගත්තත් අද අපේ තියෙන හැකියාවන්ට වඩා දක්ෂ පිරිසක් ඊළඟ දවසේ බිහි වෙන්න පුළුවන්. ඒ විදිහට මේ කීර්තිය කියන එක සදාකාලික නෑ. නමුත් අපි කරන දේවල් ඇතැම් විට පවතින්න පුළුවන්. දෙමව්පියන් වශයෙන් අපි අපේ දරුවන්ට මුලින් ඉඳන්ම හුරු කරන්න ඕනේ, පුතේ මෙන්න මේ මාර්ගයේ ගමන් කරන්න, නිවැරදි මාර්ගයේ ගමන් කරන්න කියලා ඒකට අවශ්‍ය මඟ පෙන්වා දීම් අපේ ආගම දහම තුල තියෙනවා, බෞද්ධ දර්ශනය තුල තියෙනවා, කිතුණු දහම තියෙනවා, ඉස්ලාමීය දහම තුල තියෙනවා. සෑම ආගමක් තුලින්ම නිවැරදි ජීවිතය පිළිබඳ අපිට අවබෝධයක් ලබා දෙනවා. ඒක අපට හොඳ පිටුහලක්. ඒ වගේම අපි අවබෝධ කරගන්න ඕනේ මේ කීර්තිය කියන එක අපි හැමෝටම ලබා ළඟා කරගන්න බෑ. ඒක ලැබෙන්නත් යම් කිසි පෙර පින් කියන එකක් තියෙනවා. අපි දන්නවා බෞද්ධ දර්ශනය විතරක් නෙවෙයි අනිකුත් ආගම්වල පවා දැන් පූර්ව කර්ම, පෙර භවය, මතු භවය කියන සංකල්ප විශ්වාස කරනවා. ඒක නිසා අද ජනප්‍රිය වෙන්න, අද කීර්තියට පත් වෙන නම් අපි පූර්ව භවලත් යම්කිසි කුසල් ප්‍රමාණයක් රැස් කරලා තියෙන්න ඕනේ. අද අප කීර්තියට පත් වෙලා ඉන්නවා නම් අන්න ඒ පත්වීමටත් ඒ හේතුවම බලපාන්නත් පුළුවන්. ඒක නිසා අද කීර්තියට පත් වූ යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ අයත් හිතර ගන්න ඕන දෙයක් තමයි, මම උඩඟුනොත්, මම මානයට පත්තුනොත්, මං ඒ ගැන ආඩම්බර වුණොත් මට ඊළඟ භවයේදී නැවත මේ වගේ අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. ඒක නිසා අද අප කීර්තියට පත් වෙලා ඉන්නවා නම් තව තවත් අපේ ස්වාමීන් වහන්සේත් මේ පිළිබඳව සඳහන් කරා නිහතමානී වීම, තමන් කීර්තිය අත්පත් කරගත්තු ශේෂ්ත්‍රය තුළින් අනිත් අයට පුළුවන් තරම් හැකි තරම් උපකාර කිරීම, ඒ වගේ දේවල් අනිත් අයගේ ජයග්‍රහණ ඉදිරියේදී සතුටු වීම, ඒවාට ගරු කිරීම, ඒ වගේ හොඳ ගුණාංග වැඩිම තුළින් අපිට අපේ කීර්තිය මං හිතන්නේ තව තවත් බබලවා ගන්න පුළුවන්. අපි කීර්තියට පත් වෙලා නැත්තම් ඒ ගැන පොඩ්ඩක්වත් දුක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට තියෙනවා හැමෝම, අපිට පවුල් ලේඛකයක් තියෙනවා. අපිට ඒ පවුල් තුළ හොඳ කීර්ති නාමයක් රඳවා ගන්න පුළුවන්, හොඳ අම්මෙක් වෙන්න පුළුවන්, හොඳ තාත්තෙක් වෙන්න පුළුවන්, හොඳ බිරිඳක්, හොඳ ස්වාමියෙක්. ඒ විදිහට අපේ පවුල තුළ හොඳ කීර්ති නාමයක් අපිට රඳා පවත්වා ගන්න පුළුවන්. කෙසේ වුණත් අපි අපේ ජීවිතය අවසන් කරනකොට අපි ශ්‍රේෂ්ඨ මිනිසෙකු වශයෙන් මිය යෑමට ඇත්නම් මම හිතන්නේ ඒක තමයි දර්ශන මහත්මයා අපිට ලබා ගන්න පුළුවන් ලොකුම කීර්තිය සහ වාසනාවක්.
අනිවාර්යයෙන්ම හිතන්නේ කීර්තිය සහ අපකීර්තිය සම්බන්ධයෙන් අපි අද ඔසේදී FM දෙන අසපුවේ සිනසුරාදා හමුවීමෙන් සාකච්ඡා කරේ. හැමදාමත් හැම කෙනාම උදෑසන 7 වෙද්දී FM දෙන අසපුවට සවන් දෙනවා කියන එක ජීවිතයට ගොඩක් ඒකාබද්ධලා දෛනික කාරණයක් වඩ පත්ලා තිබෙනවා සිනසුරාදාවේ සහ ඉරිදාවේ. අදත් අපගේ ආරාධනාව පිළිගෙන FM දෙන මෙදිරියට වැඩම කළේ අතුරුගිරිය අබේදර්ශන ආරාම විහාරාධිපති අපේ පරපාමුල්ලේ සිරිමල හඳුරන් වහන්සේ, ඒ වගේම මනෝවිද්‍යා උපදේශිකා අරෝෂා දසනායක මහත්මියටත් අපි ස්තුතිවන්ත වෙනවා FM දෙන අසපුවට සහභාගී වුණාට. හෙට දවසේ උදෑසන 7ට අපිෙන් දෙන අසපුවෙන් මෙවන් වූ අර්ථවත් මාතෘකාවක් සමගින් රැඳෙන බලාපොරොත්තුවෙන් හැම දිනටම ප්‍රාර්ථනා කරනවා. එසේනම් සම්මා සම්බුදු සරණ මා ඔබගේ හිතවත් දර්ශන ශ්‍රී ජයසිංහ.
ලෞකික විදර්ශනාවේ ලෝකෝත්තර සමාපත්තිය අසපුව.